මීළඟට ගරු නිමල් පීතිස්ස මන්තුම ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා.
මුලාසනාරුඩ කරු මන්තුමනි, අධ්‍යාපන කාන්තා හා ළමා කටයුතු සමාජය බලගැන්වීම කියන විෂයන් පිළිබඳව කතා කරද්දී ඉතාමත්ම රටට අත්‍යවශ්‍ය වෙච්ච සංකීර්ණ වෙච්ච විෂය පද්ධතියක්. අපේ සුසිල් ප්‍රේමජයන්ත ගරු අධ්‍යාපන ඇමතිතුමාට මම හිතනවා මම දැන් කල්පනා කළා පරිසර විෂයත් සම්බන්ධ වෙලා තිබුණා නම් හරි වැදගත්, හරි වටිනවා. මොකද මම එතුමා පරිසර විෂය සම්බන්ධව එතුමාට තියෙන ගැඹුරු දැනුම සම්බන්ධවත් අනිකුත් විෂයන් පිළිබඳව අමාත්‍යංශයක වගකීම ලැබුණම ඒ පතුලටම කිඳා බැහැලා ඒ විෂය අවබෝධය කියන එක ඉතා උපරිමෙන් ලබා ගන්න ඉතා දක්ෂ අමාත්‍යවරයෙක් විදිහට තමයි එතුමා කටයුතු කරන්නේ. ඒ නිසා මම අර යෝජනාවක් විදිහට මම කළේ පරිසරය කියන එකත් අද රට තුළ බරපතල අභියෝගයකට ලක් වෙලා තිබෙන නිසා මම හිතනවා එතුමාට ඉතාම ඒ කරුණු පිළිබඳව මනා අවබෝධයක් තිබෙන නිසා ඒ සම්බන්ධවත් උපරිම මැදිහත් වීමක් කරන්න පුළුවන්කම තියෙන අමාත්‍යවරයෙක් විදිහට. ගරු ඇමතිතුමනි, අපට තිබෙන කාල වේලාව එක ගත්තම අපිට ලොකු කතාවක් කරන්න බෑ. අධ්‍යාපනය කියන විෂය පිළිබඳව කතා කරද්දී මං හිතනවා අපි ඉතාමත්ම කෙටි වේලාවක් කරුණු කීපයක් කතා බහ කරද්දී වෙන්නේ අධ්‍යාපනයට ආයෙත් අසාධාරණයක්. මොකද ඒ සම්බන්ධව තියෙන කරුණු හරි ප්‍රබලයි. රට ඇතුලේ ගත්තම, අධ්‍යාපන ශාස්ත්‍රය ඇතුලේ ගත්තම, ගුරුවරු ඒ වගේම සිසුන් සම්බන්ධව සහ ඊළඟට පරිපාලනය පිළිබඳව ගත්තම මේ සියල්ල එකිනෙකට අන්තර්ගත වෙච්ච අන්තර් සම්බන්ධතාවය පවතින විෂයක්. හැබැයි මම විශේෂයෙන්ම ඔබතුමාට යෝජනාවක් කරනවා රට පුරාම. මම දැන් ඉන්න ගමන් කල්පනා කළා උපාධිධාරීන් අපි හැම වසරකම ගුරුවරු විදිහට බඳව ගන්නවා. ගුරුවරු විදිහට අපි උපාධිධාරීන් බඳව ගනිද්දී ඒ අයට අපි පළවෙනි අවස්ථාව ලබලා දෙන්නේ දුෂ්කර ප්‍රදේශවල දුෂ්කර පාසල් වලට තමයි උපාධිධාරී ගුරුවරු අනුයුක්ත කරන්නේ. ඒ වගේම මේ දුෂ්කර ප්‍රදේශවල අධ්‍යාපන තත්ත්වය ගත්තමත් සමහර අති දුෂ්කර ප්‍රදේශවල අධ්‍යාපන තත්ත්වයේ මට්ටම ගත්තම අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන් ප්‍රගතියක් වේගෙන් මම හිතනවා අපි අත්දකින්නේ. අපේ අවධානය යොමු කරද්දී ඊට ප්‍රබලව බලපාලා තියෙන හේතුව මොකක්ද කියලා කල්පනා කරද්දී ගුරු වර්ග ගණනාවක් තිබෙනවා. ගුරු විදුහල්වල ගුරුවරු විදියට ගුරු පුහුණුව ලබලා එළියට එන අයත්, විද්‍යාපීඨවලින් ගුරු පුහුණුව ලබලා ගුරුවරු විදියට එළියට එන අයත්, ඒ වගේම තවත් උපාධිධාරීන් විදියට ගුරුවරු ලෙස බඳවා ගන්න අයත්. ගරු ඇමතිතුමනි, මම විශේෂයෙන්ම මම විශ්වාස කරනවා උපාධිධාරියෙක් කියන්නේ ගුරුවරයෙක් නෙවෙයි. ඔහුට අවස්ථාව ලැබුණෙන් පස්සේ වසර හතරක පහක කාලයක් ගත වෙනවා ඒ අවශ්‍ය කරන පුහුණු කටයුතු, න්‍යායික පුහුණු වීම සහ ප්‍රායෝගික පුහුණු වීම. ප්‍රායෝගික කටයුතු වලදී වසර 3ක 4ක වගේ කාලයක් ගත වෙන ගුරුවරයෙක් වෙන්න. හැබැයි විද්‍යාපීඨයකින් එන ගුරුවරයෙකුත් ගුරු විදුහල් වලින් අධ්‍යාපන ගුරු පුහුණු ලබලා එන කෙනෙක් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ අය ඇත්තටම ගුරුවරු. ඒ අය දුෂ්කර ප්‍රදේශවලට දානවා. සංඛ්‍යාත්මකව ගත්තම උපාධිධාරීන්ගේ ප්‍රමාණය වැඩි. එනිසා මම ඔබතුමාට යෝජනාවක් කරනවා උපාධිධාරීන් ගුරු සේවයට එකතු කරද්දී ඒ අයට මුලින්ම දෙන්නට ඕනේ දුෂ්කර ප්‍රදේශ නෙවෙයි. ගොඩක් දුරට අපි දන්නවා දැන් මධ්‍යම පළාතේ මම ඉන්නකොට නුවර පැත්තේ ඒ නාගරික සමාජය ඇතුළේ ජීවත් වෙන බොහෝ අය ඒ අවස්ථාව ලැබුණු ගමන්ම ඒ අයට ලැබෙන්නේ දුෂ්කර ප්‍රදේශවල. හැබැයි දුෂ්කර ප්‍රදේශයකට ගිහිල්ලා අවුරුදු 3යි 4යි 5යි නැත්නම් 6යි ගුරුවරයෙක් වුණයින් පස්සේ නැවත වතාවක් නගරෙට එනවා. එතකොට නාගරික පාසල් වලට ගත්තම හැම විටකම පුහුණු ගුරුවරයෙක් තමයි ඒ නාගරික පාසලකන් සහිත පාසලකට ලැබෙන්නේ. දුෂ්කර ප්‍රදේශයකට ඉස්සරලා යනවා පුහුණුව නොලබපු ගුරුවරයෙක් විදියට. හැබැයි ඒ කටයුත්තේ නියැලෙද්දී ප්‍රායෝගිකවත් න්‍යායිකවත් ඒ පුහුණු කාල සීමාව අවසන් කරනකොට ඔහු ගුරුවරයෙක් වෙනකොට ඔහු නැවතවතාවක් නගරයේ පාසලකන් සහිත පාසලකට එනවා. ඒ නිසා දුෂ්කර පාසල් වල දරුවන්ට යම්කිසි අසාධාරණයක් වෙනවා කියන අදහසක් මගේ තිබෙනවා. හැබැයි විද්‍යාපීඨ ගුරුවරු සහ ගුරු විදුහල් වල ගුරුවරුන්ට මේ කාරණේ අදාළ නැහැ. ඔවුන් මං හිතනවා ගුරුවරයෙක් විදියට ආපු දවසේ ඉඳලා සිසු දරු දැරියන්ට ඉතාමත්ම උනන්දුයෙන් ඒ වගේම ගත්තා මේ අවබෝධයෙන්, ඒ ගැඹුරු අවබෝධයෙන් ඒ විෂයපතය දරුවන්ට ලබා දීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා මම හිතනවා යෝජනාවක් ඉදිරියට තමයි මම ඒ යෝජනාව විශේෂයෙන්ම සිදු කරන්නේ විශේෂයෙන්ම ඒ දුෂ්කර පාසල් වලට මුලින් යොදවන්නේ නැතුව පසුව ඒ කියන්නේ නාගරික සමාජය ඇතුලේ පහසුකම් සහිත පාසල් වලට මුල්පත් වීම දීලා එතකොට ඔවුන්ගේ ලබන ගුරු පුහුණුව සහ විශේෂ හැකියා සියල්ල දුෂ්කර පාසල් වලට ගියාම හැබැයි ගුරුවරයෙක් විදියට මේ දරුවන්ට ලබා දෙන්න පුළුවන් කියන යෝජනාව තමයි මගේ පැත්තින් මම කරන්නේ. ඒ වගේම තමයි මම හිතනවා කාන්තා
කාන්තා විනාඩි දෙකක් කාලය
අද ගත්තම මේ පොදු අභියෝගය කාන්තාව ගෘහණියක් විදියට ගත්තමත් ඒ වගේම ගුරුවරියෝ ගත්තම අති විශාල ප්‍රමාණයක් ඉන්නවා. දැන් ඇත්තටම ගත්තොත් ලැබෙන වැටුපෙන් කෑවොත් අඳින්න නැහැ, ඇඳොත් කන්න නැහැ. හැබැයි දැන් නම් ගත්තොත් අඳින්නත් බෑ, කන්නත් බෑ දැන් ලැබෙන වැටුපෙන්. ඒ නිසා ඉතාමත් දුෂ්කර තත්ත්වයකට මුහුණ දීලා ඉන්න අය ඉවෙම. ඒ අතරේ ගත්තන් පස්සේ තව ඉන්න එන්ජිඕ කාකෝ රිංගලා ඒ සාරිය බොහොම අමාරුවෙන් තමයි අපේ ගුරු ඒ ගුරුවරු ගත්තම මේ සියලුම වෘත්තීන්ගේ මව වෘත්තිය ගුරු වෘත්තිය. එහෙනම් මේ ගුරු වෘත්තිය කියලා කියන්නේ අනිත් වෘත්තීන් වලට සමාන කරන්න බෑ. අනිකුත් සියලුම වෘත්තීන්ගේ මව වෘත්තිය ගුරු වෘත්තිය. ඒ නිසා මම හිතනවා අද දවසේ ගත්තොත් ගුරු පවතුන් විශාල ප්‍රමාණයක් විශාල පීඩාවකට ලක් වෙනවා. හැබැයි මේ පීඩාව පාවිච්චි කරලා එන්ජිඕ කාකෝයි වැතුලට රිංගලා දරුවොත් අවස්සනවා, ගුරු පරපුරත් අවස්සනවා, කරන්න පුළුවන් නරක දේවල් හැම දෙයක්ම කරනවා. ඒ නිසා මම හිතනවා මේ සම්බන්ධවත් අපි අවධානය යොමු කරන්නට ඕන. ඒ වගේම කාන්තාව මුහුණ දෙන ගැටලු පොදුවේ ගත්තම මම හිතනවා මේ ආර්ථික දරිද්‍රතාවයත් එක්ක ගෘහණියක් විදියට මුහුණ දෙන ගැටලු ඉතාමත්ම ප්‍රබලයි. ඒ නිසා මම හිතනවා අපට දැන් මේ අභියෝගයට සාපේක්ෂ සංවාදයක් ප්‍රබුද්ධ සංවාදයක් ඕනි. මොකද සමාජයේ තියෙන සාමාන්‍ය තත්ත්වයක් ඇතුලේ නෙවෙයි, සමාජයේ තියෙන අසමාන තත්ත්වයක් ඇතුලේ. ඒ නිසා අපි නියෝජනය කරන සෑම ක්ෂේත්‍රයක් ඇතුළෙම අභියෝගයට සමාන වෙන විදිහට නැත්නම් අභියෝගයට ගැළපෙන විදිහට අපි යම් සංවාදයක් වැඩපිළිවෙළක් සකස් කරන්නට ඕනේ. ඒ වගේම තමයි දරුවන්ගේ ප්‍රශ්නේ ඉතා බරපතලයි. එක පැත්තකින් මත්ද්‍රව්‍ය ඉතාමත්ම සංවිධානාත්මකව පාසල් අසලට පවා පාසල් අභ්‍යන්තරයට පවා දැන් මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ඇතුල් වෙනවා. ඒ නිසා මේ දරු පරපුර දෙමව්පියන්ට රැක ගන්න බෑ, ගුරුවරුන්ට රැක ගන්න බෑ, සමාජයට රැක ගන්න බෑ. ඒ නිසා ඉතාමත්ම අනාරක්ෂිත තත්ත්වයට මේ සමාජ වටපිටාව ඇතුලේ දරුවෝ මුහුණ දෙනවා. පෙර පාසලේ ඉඳලා ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීක අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය දක්වාම අඛණ්ඩව එක දිගටම මෙන්න මේ කියන බරපතල අනතුරට ලක් වෙනවා. ඒ නිසා මේ සම්බන්ධවත් මම හිතනවා විශ්වවිද්‍යාලවලට යන ශිෂ්‍යෝපව ඔය තම අතකින්ම ගත්තම මෙන්න මේ කියන පොදු උදරට මුහුණ දෙනවා. ඒ නිසා මම හිතනවා මෙන්න මේ කියන තත්ත්වයන් ඇතුලේ විශේෂයෙන්ම කාන්තා සමාජ බලගැන්වීමේ ඇමතිතුමියටත් සුබපතන අතරේ ගරු ඇමතිතුමනි ඔබතුමාට ඉදිරි වසර තුල ඉතාමත්ම අපි බලාපොරොත්තු වෙන මේ ගුරු පරපුර සහ දරු පරපුර බලාපොරොත්තු වෙන රටේ අනාගත પરම්පරාව බලාපොරොත්තු වෙන තැනකට ප්‍රබල දායකත්වයක් ලබා දෙන්න පුළුවන් කියන විශ්වාසය මම හිතනවා පළ කරමින් සුභපතමින් මගේ වචන ස්වල්පය අවසන් කරා. බොහොම
ස්තුතිවන්තයි ගරු මන්තුමාට. මීළඟට මංජුලා දිසානායක මන්තුමිය ඔබතුමීට විනාඩි 7ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. අද දවසේ අපේ රටේ අනාගතය කෙබඳු වේද කියලා තීන්දුව තීරණ අරගන්න පුළුවන් ප්‍රධාන සාධකයේ අධ්‍යාපන අමාත්‍යාංශය ඒ වැයශීර්ෂයටත් විශේෂයෙන්ම කාන්තා ළමා හා සමාජ සංවැල් ගැන්වීමේ අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ යටතේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. අද මේ උත්තරීතර සභාවේ ගැලරිය අපේ ආදරණීය පාසල් දුව දරුවන්ගෙන් පිරලා ගිහිල්ලා තියෙනවා. ආදරණීය දුවේ පුතේ, ඔබ මේ රටේ අනාගතයේ බාරගන්න ඉන්න පිරිස, ඔබ වෙනුවෙන් අපේ රටේ අධ්‍යාපනය කෙසේ සකස් විය යුතුද, ඒ සඳහා අපෙන් කළ හැක්කේ කුමක්ද කියන එක පිළිබඳව තමයි මම හිතන්නේ අපි අද හැමෝම කතා කරන්නේ. විශේෂයෙන්ම පාසල තුල ගුරුවරියක් විදියට කටයුතු කරලා මේ උත්තරීතර සභාව නියෝජනය කරන්න අවස්ථාව ලැබුණ මම මේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් කතා කරනකොට විශේෂයෙන්ම ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, ඔබතුමා මේ වන විට මේ අමාත්‍යාංශයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් අපේ අධ්‍යාපන ක්‍රමවේදය කෙසේ සකස් විය යුතුද, මේ වල් වැදිලා තියෙන අනාථ වෙලා තියෙන අපේ දුව දරුවන්ගේ හෙට වැඩ ලෝකයේ ජයග්‍රහණය කරන්නට පුළුවන් පරිසරය සකස් කරලා දෙන්නට යම් වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒ වැඩපිළිවෙල 2023 වර්ෂයේ ආරම්භ කරලා ඉතා ශක්තිමත්ව ඉදිරියට අරගෙන යන්නට හැකියාව ශක්තිය ලැබේවායි කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මම හිතන්නේ මේ පහුගිය කාලේ පැවතුණු ආර්ථික අර්බුදයේ රටේ තිබුණ අරගල තත්ත්වයන් එක්ක මම හිතන්නේ අපේ පාසල් දුව දරුවන් තරම් මානසික පීඩාවට පත්වෙච්ච අසරණභාවයට පත්වෙච්ච තවත් පිරිසක් නැතුව ඇති. පාසල් පද්ධතිය වහලා ඔවුන්ට ඉගෙන ගන්න විදිහක් නැහැ, පාසල් යන්නට විදිහක් නැහැ. ඔවුන්ගේ අනාගතය බාධකයකින් බිඳලා දාලා තිබුණ වෙලාවක මේ කටයුතු සියල්ල අපි නැවත ශක්තිමත්ව අරගෙන යන වෙලාවේදී විශේෂයෙන්ම ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ මධ්‍යම රජයේ යටතේ තියෙන පාසලක්ද පළාත් සභාවේ යටතේ තියෙන පාසලක්ද කියන දෙයට වඩා අපේ ගම්වල ජීවත් වෙන දරුවන්ගේ අධ්‍යාපනයේ නගා සිටවන්නට ලොකුම බාධකයේ වෙලා තියෙන්නේ ගුරු හිඟය. ඔබතුමා මේකට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරලා අවශ්‍ය කරන ගුරුවරු ටික අපේ පාසල් පද්ධතියට ලබා දෙන්නට කටයුතු කරන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. ඒ වගේමයි විශේෂයෙන්ම කාන්තා හා ළමා අමාත්‍යංශයට අයත් වෙලා තියෙන පෙර පාසල් අධ්‍යාපනය අපේ විධිමත් පාසලකට යන දරුවාව පුහුණු කරන්න, සකස් කරන්න, ඔවුන්ට අවශ්‍ය කරන නියාමනය දෙන්නට පෙර පාසල් අධ්‍යාපනය සකස් වෙලා තිබුණත් මං හිතන්නේ අපේ රටේ තාමත් පෙර පාසල් අධ්‍යාපනයට නිසි අවධානය යොමු වෙලා නැහැයි කියලා මා තාමත් විශ්වාස කරනවා. ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, මේ සඳහා සුදුසු ක්‍රමවත් වැඩපිළිවෙලක් 2023 වර්ෂයේ ආරම්භ කරලා මේක විධිමත් අධ්‍යාපනයේ ලබන පෙර පාසල් ප්‍රාථමික අධ්‍යාපනයේ ලබන්නට යන දරුවට පෙර පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය හා ඒකාබද්ධ කරලා ඒ වගේම ඒ පෙර පාසල් පාලිකාවන්ට සුදුසු නියාමනයක් කරලා පෙර පාසල් පාලිකාවන්ට ගැළපෙන වැඩපිළිවෙලක් සකස් කරලා දෙන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. ඒ වගේම අද දවස පුරාවට කතා කරපු හැමෝම කතා කරුවා, මමත් කතා කරනවා අම්මා කෙනෙක් විදියට. අද අපේ දුව දරුවන්ට පාසල් යනකොට මහා ගැටලු රාශියකට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එක පැත්තකින් පෙළපොත්වල හිඟ, අනෙක් පැත්තෙන් පාසල් පොත්පත් පාසලට යන්න අවශ්‍ය කරන බෑග් එක, පොත් බෑග් එක, සපත්තු දෙක මිලදී ගැනීමේ තියෙන අපහසුතාවය. ඒ නිසා මං හිතනවා මෙතන වෙළඳ අමාත්‍යතුමා ඇති කියලා. එතුමා හිටියත් නොහිටියත් අධ්‍යාපන අමාත්‍යංශයත් වෙළඳ අමාත්‍යංශයත් හෝ ඒකාබද්ධව සකස් කරලා පාසල් වලට රජයේ නීතිගත මුද්‍රණ දෙපාර්තමේන්තුව හරහා හෝ අභ්‍යාස පොත් ටිකක් ලබා දෙන්නට, අඩු මුදලකට යම් ප්‍රමිතිගතව ලබා දෙන්නට වැඩපිළිවෙලක් සකස් කරන්නයි කියලා මා ඉතා ගෞරවයෙන් යුතුව යෝජනා කර සිටිනවා. ඒ වගේමයි මං හිතන්නේ අධ්‍යාපන අමාත්‍යංශය ගත්තොත් පිරිවෙන් අධ්‍යාපනය, ඒ වගේම විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය අරගත්තොත් අපේ විශ්වවිද්‍යාල දරුවෝ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අවුරුදු ගණනාවක් ලත වෙනවා උපාධිය
අරගෙන.
ඒ නිසා මේ නවක වදය විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් තුරන් කරන්නට, විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් තුරන් කරන්නට අවශ්‍ය කරන දැඩි නීති රීති අරගෙන ඇවිදිලා මේක ක්‍රමවත්ව කරන්න අවුරුදු තුනෙන් එළියට එන්න ඕන දරුවා, විශ්වවිද්‍යාල දරුවා අවුරුදු තුනෙන් නැත්තම් හතරකින් එළියට එන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මට ලැබිලා තියෙන කාලය අවසානයි. නමුත් අද කාන්තා හා ළමා දිනය වෙනුවෙන් කතා කළ යුතුයි. මේ අවස්ථාවේ මෙතන නොහිටියත් කම්කරු අමාත්‍යතුමනි, මා ඔබතුමාගෙන් විශේෂයෙන්ම ඉල්ලා හිටින්නේ වැඩබිමේදී කාන්තාවන් හිංසාවට ලක්වන එක වළක්වන්නට ජාත්‍යන්තර සම්මුතිය C190 සම්මුතිය මේ රට තුළ බලාත්මක කරන්නට අවශ්‍ය කරන නීති රීති පද්ධතිය ගෙනල්ලා සකස් කරලා දෙන්න කියන ගෞරවණීය ඉල්ලීම කරමින් මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඉතාමත්ම ස්තුතිවන්ත වෙමි. මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමියට. මීළඟට ගරු ඉරාන් වික්‍රමරත්න මන්තුමා, ඔබතුමාට විනාඩි 22ක් කාලයක් ලැබෙනවා.
ස්තුතියි. අද අපි කතා කරන්නේ වෙළඳ අධ්‍යාපනය කාන්තා ළමා කටයුතු හා සමාජ සවිවාහය ගැන්වීමේ අමාත්‍යංශය ගැන. මම පළමුවෙන්ම කතා කරන්න කැමති කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යංශය ගැන. දැන් අපි දන්නවා මේ රටේ ජනගහණයෙන් 51%ක් 52%ක් විතර ඉන්නේ කාන්තාවන්. නමුත් ශ්‍රම බලකාය දිහා බලපුවාම පිරිමි ශ්‍රම බලකායෙන් 70% විතර රැකියාව වලට යනවා. කාන්තා ශ්‍රම බලකායේ 35%කට වැඩිය අඩුයි. එතකොට අපි එක මුළු ශ්‍රම බලකායේ කොටසක් හැටියට බැලුවොත් කාන්තාවන් රැකියාවකට යන වැඩකට එහෙම නිවසෙන් පිට වැඩකට යන කාන්තාවන් දිහා බැලුවොත් ඒක 15%ක් 20%ක් පමණ වෙනවා. නමුත් ඒ ප්‍රමාණය ගත්තත් අපි බැලුවොත් ලංකාවට වැඩියෙන්ම විදේශ ආදායම ගෙනෙන එක ඩොලර් එක ගෙනෙන ඒ නිෂ්පාදනය දිහා බැලුවොත් ඒක තේ නිෂ්පාදනය වෙන්න පුළුවන්, ඇඟලුම් කර්මාන්තය වෙන්න පුළුවන්, නැත්නම් අනාරක්ෂිත පරිසරවල පිට රටවල් වලට ගිහිල්ලා වැඩ කරලා අර මාසකර ඩොලර් 100-200 එවන කාන්තාවන් වැඩි පිරිසක් සිටිනවා. ඉතින් අපිට මේ අවශ්‍ය විදේශ විනිමය වැඩියෙන්ම ගේන්න දායකත්වය එන්නේ කාන්තාවන් කියන එක නිවැරදි කියලා සඳහන් කළ යුතුයි. නමුත් අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් තේ කර්මාන්තය ගැන කල්පනා කරලා බැලුවොත් ඒ කාන්තාවන්ට ලැබෙන වැටුප මොකක්ද? ඒගොල්ලන්ට දායකත්වය මොකක්ද? ඩොලර් එක ගේනවා නමුත් දායකත්වය මොකක්ද? ඇඟලුම් කර්මාන්තය දිහා බැලුවොත් මට ඒක කියන්න වෙනවා. හරිද? මොකද ලාභය තියෙනවා ලොකුවට. නමුත් ඒ ශ්‍රම බලකායට විශේෂයෙන්ම කාන්තාවන්ට ලැබෙන දායකත්වය කීයද? ඒ වගේම පිට රටවල් වල ගිහිල්ලා වැඩියෙන්ම වැඩ කරන කාන්තාවන් අඩු ආදායම් ලැබෙන රැකියාවල් වල තමයි පිට රටවල තියදී සිටින්නේ. එතකොට වැඩියෙන්ම ඩොලර් එක ගේනවා. නමුත් අඩු ආදායම් රැකියාවල් වල තමයි මේ කාන්තාවන් වැඩියෙන්ම සිටින්නේ. ඉතින් අපේ ගෞරවය අපි දෙන්න ඕනේ මේ කාන්තාවන්ට මේ රට විදේශ විනිමය ගෙනීම පිළිබඳව. ඒතර අයවැයක් ගැන කතා කරනකොට අපි දන්නවා ජෙන්ඩර් රෙස්පොන්සිව් බජටින් ගැන බලන්න ඕනේ. අපි බලන්න ඕනේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ප්‍රතිචාරී අයවැයකරණයක් දිහා බලන්න ඕනේ. අපි 2018 දී මේ සංකල්පය ඇතුළු කරලා මේක දිහා බලන්න නියම කළා. එදා කාන්තා රාජ්‍ය ආමාත්‍ය අංශයේ 2018 දී ඒ අය යම්කිසි නිර්ණායක ගෙනාවා. ඒ නිර්ණායක ගෙනාවා බලන්න මේ අපි වෙන් කරන මුදල හැම ක්ෂේත්‍රයක් හරහම පිරිමි පාර්ශ්වයටයි කාන්තා පාර්ශ්වයටයි කොහොමද බලපාන්නේ කියන එක. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම සමාන ප්‍රතිලාභ ලබා ගන්නට නම් නීති ප්‍රතිපත්ති වැඩපිළිවෙළවල් ඒ විදිහට සැලසුම් කරගෙන යන්න මුදල් වෙන් කරන්නට ඕනේ. දැන් ඇත්තටම මම අද මේක බොහොම දුකෙන් කියන්න වෙනවා. අපි බැලුවොත් ඇමතිනිය මෙතන නැහැ. ඒ වුණාට මම මේක කියුවොත් හොඳයි. ඇමතිනියගේ කාර්යාලයට වෙන් කරලා තියෙන මුදල 20.22 මිලියන 52යි 20.23 මිලියන 121යි. දෙගුණයකට වැඩි වෙන් කරද්දී කමන්නේ නැහැ. පොඩි ගාණක් නිසා මං හිතන්නේ ඒක වෙන් කරලා තියෙන එක හොඳයි. නමුත් අපි බැලුවොත් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය දිහා බැලුවොත් National Child Protection Authority 322යි වෙන් කරලා තිබුණේ මිලියන. ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ 335යි. පොඩ්ඩක් යාන්තම් වැඩි කරලා තියෙනවා. කියම්ප්ලන් එක හා සමානමයි කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපි බැලුවොත් Coordinating and Ensuring Women's Rights කියලා බැලුවොත් අපි ඒ කියන්නේ කාන්තා අයිතීන් සවිබල ගැන්වීමට වෙන් කළ තියෙන මුදල මේක කියන්නත් ලැජ්ජයි. ගිය අවුරුද්දේ මිලියන 7යි රුපියල් මිලියන 7යි. මේ අවුරුද්දේ රුපියල් මිලියන 7යි. ඒක ලැජ්ජයි. මේක බජට් එකේ දාන්නත් මන්න ලැජ්ජයි. මේක දාලා තියෙන ගාන මේ කියවන්නේ. ඒ වගේම Prevention of Child Abuse and Violence Against Women ළමහ කාන්තා හිංසනය වළක්වන්න වෙන් කරලා තියෙන මුදල මේ මුළු රටටම රුපියල් මිලියන 15යි. ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ රුපියල් මිලියන 15යි. ඒ කියන්නේ මේකේ කිව්වනේ මේක කියන්නේ කාන්තා ළමා කටයුතු සමාජ සවිබල ගැන්වීමේ ආමාත්‍යංශය කියලා කියන්නේ. සමාජ සවිබල ගැන්වීමට මුදල් වෙන් කරලා කාන්තාවන්ටයි ළමයිටයි මුදල් වෙන් කරලා නැහැ. කෙටියෙන්ම කිව්වොත් ඒකයි මේකේ කරලා තියෙන්නේ. ඉතින් මේ ඒකයි මම කිව්වේ මේ බජට් එක ගැන නම් කියලාම වැඩක් නැහැ. ලොකු ලොකු අදහස් තිබුණා. නමුත් ඒ අදහස් ඊට පස්සේ මුදල් නම් මේක නම් කාන්තාවන්ටයි ළමයිට නම් වෙන් කරලා නැහැ. එතකොට අපි බලන්න ඕනේ 2018 දී කාන්ත කටයුතු රාජ්‍ය ආමාත්‍ය අංශය සාධක 12ක් දැම්මා. සාධක 12ක්. ඒ 12 දාලා 2019යි 20යි 21 ඒ සාධක 90 රිසර්ච් එකක් කරලා තිනවා. එතකොට මේ ආයතන 100කට ලියලා තිනවා. ඒ ආයතන 100න් 75%ක්ම පිළිතුරු දුන්නේ නැහැ. 125%ක් පිළිතුරු දීලා තිනවා 25%ක්. ඒවලින් 108ක ප්‍රගතියක් නැහැ. 117ක් ප්‍රගතියෙන් පහට වැටිලා තියෙන්නේ. ඒ කියන්නේ 2018 19 තිබුණේ තත්වයට ඊටත් වැඩිය පහළට ගිහිල්ලා තිනවා gender based බජට් එකක් ගැන කතා කරන නිසා ඒක කාන්තාවන්ට බලපාන විදිය තවත් අඩු වෙලා කියලා තමයි මේකෙන් පේන්නේ. එතකොට මේ කාන්තා ශ්‍රම බලකාය වැඩි කරගන්න ඕනේ. කාන්තා ශ්‍රම බලකාය වැඩි කරන්න ප්‍රධාන හේතුව ඇවිල්ලා රටේ දලදේශීය නිෂ්පාදනය අපි ඉහළට ගන්නවා නම් කාන්තාවන්ගේ දායකත්වය අත්‍යවම අවශ්‍යයි. 20:50 වෙනකොට එස්ටිමේට් කරලා තිනවා අපේ රටේ දලදේශීය නිෂ්පාදනයේ 20%ක් වැඩි වෙන්න පුළුවන් කියලා ඒ කාන්තාවන් ශ්‍රම බලකායට වැඩියෙන් දායකත්වයේ දක්වනවා නම් ඒක 20%කින් තව 20%කින් ඉහළ යන්න පුළුවන්. ඉතින් මේ කාන්තාවන් කොහොමද අපි මේ ශ්‍රම බලකායට එකතු කරගන්නේ? රටේ පළමුවෙන් මේ කාන්තාවන් එන්න ඕනේ. අපි හිතනවා කාන්තාවන් නිසා කියලා නෑ. අපි කෑදරකමින් බැලුවොත් මේක රටේ දලදේශීය නිෂ්පාදනය වැඩි කරන්නයි එන්න ඕනේ. දෙවනුව කාන්තාවන් සවි බල ගැන්වීමේ හේතුව නිසයි. දැන් තව රිසර්ච් එකක් කරලා තිනවා කාන්තාවක් වැඩට යනවා නම් දැන් යාට ගෙදර තිනවා එක එක වගකීම් තිනවා. නිවසේ වගකීම් නිවස බලා ගන්න වෙනවා. හරිද? එතකොට ආහාර පිසින්න වෙනවා. පවුලේ අය බලා ගන්න වෙනවා. දරුවෝ බලා ගන්න වෙනවා. ආච්චි සීයලා ඉන්නවනම් වැඩිමල්ලා ඉන්නවනම් ඒ අය බලා ගන්නත් වෙනවා. ඉතින් කාන්තාවක් වැඩට යනවා නම් රැකියාවකට යනවා නම් ඒ යාගේ මිල බලන්න වෙනවා. මොකද ඒ කොස්ට් එක කියලා බලන්න වෙනවා. එතකොට මේකේ කොස්ට් එක ගණනය කරලා තිනවා රුපියල් 22162ක් විතර වෙනවා කියලා. නමුත් ආදායම පැත්තෙන් බැලුවොත් මීඩියම් ඈර්නින්ග්ස් එක බැලුවොත් 25500ක් විතර වෙන්නේ. එතකොට වියදමයි බැලුවොත් ආදායමයි රැකියාවට ගිහිල්ලා වැඩක් නැහැ. අද තියෙන තත්ත්වයේ අනුව මේ රිසර්ච් එකෙන් පේනවා. රැකියාවක් මොකටද? දැන් කාන්තාවක් දැනටම රැකියාවක් කරනවා නම් එතකොට යාගේ කොස්ට් එක ඊට වැඩිය වැඩි. ඒ කරනවා නම් ඒක 41000ක් විතර වෙනවා යාගේ කොස්ට් එක. ඉතින් මේකේ රිසර්ච් එක කරලා තියෙන්නේ cost of doing a job for urban women by Verite research. හරිද? ඒක ඕන කෙනෙකුට විතර හොයලා බලන්න පුළුවන්. ඒතර මේකයි අද තියෙන ගැටලුව ප්‍රශ්නය. ඉතින් එක පැත්තකින් ආර්ථික හේතු නිසා කාන්තාවන් ශ්‍රම බලකායට ඇතුළු වෙන්නේ නැහැ. අනික එක ඇවිල්ලා මේක අපි අර රුපියල් වලින් මනින එක. රුපියල් වලින් විතරක් මේක මනින්නට බෑ. මොකද කාන්තාවන්ට සමාජීය හා හැඟීම්බර වියදමුත් තියෙනවා. නිවාස බලා ගන්නවා, දහඩිය මහන්සිය, මානසික පීඩනය, නොයෙකුත් ඒවා ගණනය කරන්න තියෙනවා. ඒක අපිට මේ රිසර්ච් එකට රුපියල් 7 වලින් ඒක ගණනය කරන්නට බෑ. ඒ වගේම 40%ක් කාන්තාවන් රැකියාවේ ඉන්න අය රැකියාවෙන් අස් වෙනකොට 40%ක්ම අස් වෙන්නේ එක්ක ස්වාමි පුරුෂයා ඉල්ලනවා විවාහයෙන් පස්සේ කාන්තාවට අස් වෙන්න කියලා. නැත්නම් දරුවෙක් හම් වෙන්න යනකොට කාන්තාවක් ඉබේටම ඒකෙන් අස් වෙනවා. එතකොට අපි මෙතන බලන්න ඕනේ අපිට මොනවද කරන්න පුළුවන් කාන්තා දායකත්වය අපේ ආර්ථිකයට වැඩි කරගන්න මොනවද අපිට කරන්න පුළුවන් කියලා තමයි අපිට බලන්න වෙන්නේ. පළමුවෙන්ම අපිට කරන්න පුළුවන් හරිද? අපි දන්නවා මේක විශේෂයෙන්ම පුද්ගලික අංශයට බලපානවා. ඉන්ටර්විව් එකක් තියෙනවා නම් පිරිමියා ඉල්ලනවා රැකියාව, කාන්තාව රැකියාව ඉල්ලනවා. හරි, එතකොට බලපුවාම එයාගේ සුදුසුකම් දෙන්නම සමාන වෙන්න පුළුවන්. ඉන්ටර්විව් එක කරපුරාට පස්සේ සමහරට කාන්තාව නම්බර 1ට එනවා, පිරිමි එක්කෙනා නම්බර 2ට එනවා. නමුත් පුද්ගලික අංශේ මොනවද කරන්නේ? කාන්තාව ගන්නේ නෑ පිරිමේ කෙනාව ගන්නේ. මේ මං කතා කරන දේවල් මම දන්නවාත් මාත් එතන අවුරුදු 25කට ඉඳලා ආපු කෙනෙක්. ඕව දැකලා ආපු කෙනෙක්. හරිද? ඔය රැකියාවල් වලට එනකොට. ඇයි ගන්නේ නැත්තේ? පුද්ගලිකංශය කියනවා ගත්තොත් හරිද? දරුවෙක් ලැබෙන්න යනකොට මාතෘ නිවාඩ ගන්නකොට ඒක එතකොට ඒ සමාගමට පුද්ගලිකංශය ඒක දරා ගන්න වෙනවා කියන ප්‍රශ්නේ එනවා. ඉතින් මගේ යෝජනාව මේකයි. මතන කාන්තා ඇමතිනිය නැති වුණත් අපේ අධ්‍යාපන ඇමතිතුමා සුසිල් ඇමතිතුමා එතන ඉන්න නිසා මගේ යෝජනාව මේකයි. මේක ලොකු මුදලක් නෙමෙයි සුසිල් ඇමතිතුමා. රුපියල් බිලියන 6ක මුදලක්. මේ රුපියල් බිලියන 6 මොනාණ්ඩුව තිබුණත් කමක් නැහැ. අපි එකඟ වෙමු. මාතෘ නිවාඩු සඳහා අපි ඒක රජයෙන් ගෙවනවා කියලා කිව්වොත් ඒ රුපියල් බිලියන 6යි. රුපියල් බිලියන 6යි පොඩි ගාණක්. ඒක මාතෘ නිවාඩු සඳහා. ඒ කියන්නේ පුද්ගලිකංශයෙන් කාන්තාවක් බඳව ගත්තොත් දරුවෙක් ලැබෙන්න යනවනම් නිවාඩු දෙන්න වෙනවනම් ඒක රජයෙන් ගෙවනවා. රජයෙන් ගෙවනවා. මේ සමහර රටවල් මේක කරලා තිනවා. කරපුවාම එතකොට ඒ පුද්ගලිකංශයට එක කොස්ට් එකක් නෙමෙයි. කාන්තාව බඳව ගනි ආර්ථිකයට ලැබෙන දායකත්වය ඊට වැඩිය අතිවිශාලයි ආර්ථිකයට ලැබෙන දායකත්වය. ඒ නිසා මේක මම යෝජනා කරනවා. අද ජනාධිපතිතුමා මුදල් ලැබෙනතුමා හුඟක් සංවේදී මේ ප්‍රශ්න ගැන මම එතුමට යෝජනා කරනවා. මුදල් ලැබෙනතුමාට මේකට maternity leave right to be paid to the private sector is approximately rupees 6 billion right if you can separate it in the budget the results will be amazing because it will help the private sector to actually employ these women more and more women into the labor force which will contribute to the GDP of our country ඉතින් මම මේක යෝජනාවක් හැටියට කියනවා මොනාණ්ඩුව තිබුණත් මේක අපි මූලධර්මයක් හැටියට පිළිගත්තොත් අපිට මේක සාර්ථකව කරගෙන යන්න පුළුවන් ඊළඟට හරිද අපිට අවශ්‍ය වෙනවා දරුවන් ඉන්න ගෙදර තියලා කාන්තාවට වැයට යන්න බෑ. එතකොට ඒ දරුවන් බලා ගන්න වෙනවා. හරිද? අපි දන්නවා ළමා සොරකම් මධ්‍යස්ථාන අවශ්‍යයි, පෙරපාසල් අවශ්‍යයි, මේ සියල්ලක්ම අවශ්‍යයි. දැන් තියෙන ඒව දිහා බැලුවොත් ඒව වල තියෙන එක ප්‍රශ්නයක් ඇවිල්ලා ඒකේ ගුණාත්මකභාවය ගැන තියෙන ප්‍රශ්නයක්. හරිද? දැන් අපි දන්නවා child centers, early childhood care and development centers ECCDs බැලුවොත් හරිද? අවුරුදු 3යි 5යි අතරේ දරුවන් ඉන්නවා 475,000ක් පමණ. ඒ හුඟක් ඒවල ගොඩනැගිලි හැම ප්‍රතිසංස්කරණය කරලා නැහැ. විශාල ගැටලු ප්‍රශ්න තියෙනවා. මේවා වලින් මුළු ප්‍රමාණය බැලුවොත් 89%ක්ම ස්වාධීන පෙරපාසල් ළමා සොරකම් ඒවල. 11%ක් පමණ තමයි ඉන්නේ තියෙන්නේ මේ ඩේකේ සෙන්ටර්ස් තියෙන්නේ. ඉතින් මේවල භෞතික ගුණාත්මකභාවය ගැන මේ සඳහන් කළේ නමුත් ඇත්තනම ගුණාත්මකභාවය ප්‍රශ්නේ ඇවිල්ලා ඒ පෙරපාසල් වල ඒ මධ්‍යස්ථාන වල උගන්වන ගුරුවරුන් ගැන තියෙන ගැටලුව ප්‍රශ්නය. ඒක රෙගියුලේට් කරලත් නැහැ, පුහුණු කරලත් නැහැ. ඉතින් මං හිතන්නේ NVQ 4 විතර වෙනකන් ඒ වැඩපිළිවෙල තුලට මේ අයව දාගන්න ක්‍රමවේදයක් තියෙනවා නම් මං හිතන්නේ ඒක හුඟක් හොඳයි. වෙලා තිබුණොත් ඔබතුමාගේ යෝජනා වලටත් එනවා. හද ඉතින් මේ මෙතන මේ මේ කාන්තාවන් ගැන කතා කරන නිසා මම විශේෂයෙන්ම මේක සඳහන් කරන්නේ එතනට අපිට මේ 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 මේකේ ගුණාත්මකභාවය කෑ එකේ ගුණාත්මකභාවය බලා ගැනීමේ ගුණාත්මකභාවය වැඩි කරගන්න තමයි කියන්නේ. උයි මේක මේ කෑ එක ගැන කතා කරනකොට අර ජේෂ්ඨ පුරවැසි ඉවත් ඉන්නවා ඒවත් බලා ගන්න තියෙනවා. ඉතින් ඒක පැත්තකින් ළමයි ඉන්නවා අනිත් පැත්තෙන් ජේෂ්ඨ පුරවැසියන් ඉන්නවා. මේ ඔක්කොම සාමාන්‍ය වැටෙන්නේ අම්මට තමයි මේවා මේ වගකීම් ඔක්කොම වැටෙන්නේ. අම්මට තමයි වැටෙන්නේ. ඒ නිසා මං හිතන්නේ කෑ වර්කර්ස්ලාව ට්‍රේන් කරන එක ඒකට මුල් තැනක් දෙන්න කියලා හරියටම හරි. මොකද පිටරට ගියත් එතකොට ගෘහණියා බෙඩ් කරන්න යන්න ඕනේ නැහැ. මේ ගිහිල්ලා එල්ඩර් කෑ වර්කර් කෙනෙක් හැටියට එයාට සේවය කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ළමා සුරකුම් මධ්‍යස්ථාන පෙරපාසල් වගේ දේවල් හරිද කෙනෙකුට ගෙවන්න පුළුවන් මුදලකට ඒක ලබා ගන්නට ඕනේ. මං හිතන්නේ ඒක අත්‍යවම අවශ්‍යයි. දැන් පුද්ගලිකංශයට මම යෝජනාවක් කරනවා. පුද්ගලිකංශෙන් ඒක කළොත් දැන් මට මතරය කොග්ගල සෝන් එකේ අර මේ චයිල්ඩ් කෙයාර් සෙන්ටර් එකක් දාන්න කියලා පෙරපාසල් දාන්න කියලා අවුරුදු ගණනාවකට උඩදී මම දන්නේ නැහැ මේතුමා ඒක වුණාද නැද්ද කියලා. වුණාද? තාම කරගෙන යනවද? හරි, හුඟක් හොඳයි, එහෙම කරගෙන යනවා. පුද්ගලීකංශයට, හරිද, පුද්ගලීකංශයට පුළුවන් නම් අපිට දිරිගැන්වීමක් දෙන්න, ඉන්සෙන්ටිව් එකක් දෙන්න. ඒගොල්ලන් ඒක කරනවා නම්, හරිද, ඒගොල්ලන් ඒක කරනවා. මම මේක කොහෙද කියනකොට මගෙන් ඇහුවා, පාර්ලිමේන්තුවේ එහෙම තැනක් තියෙනවද, පාර්ලිමේන්තු වෙන කාන්තාවන්ට දරුවන් ඉන්නව නම් ඒ දරුවන් බලාගන්න කියලා මගෙන් ඇහුවා. ඉතින් මම ටිකක් නිහඬ වුණා ඒ වෙලාවේදී. ඒගොල්ලන් කිව්වේ පාර්ලිමේන්තුවෙම අපි පෙන්වන්න ඕනේ කියලා, මේ තරුණ කාන්තාවකට පාර්ලිමේන්තුවටවත් එන්න බෑ කියන එකයි කිව්වේ, හරිද? ඉතින් මම කිව්වා, පුද්ගලීකංශයට කිව්වා, ඒගොල්ලෝ මේවා පටන් ගත්තොත් අපිට දිරිගැන්වීමක් දෙන්න පුළුවන්, බදු හරහ දිරිගැන්වීමක් දෙන්න පුළුවන් ඒවා වලට. මොකද එතකොට ඒගොල්ලන් එකේ වියදම ගන්නේ කාන්තාවන් තව බදව ගන්න පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව, හරිද, දැන් මේවා පෙරපාසල් නොයෙකුත් ඒවා තියෙනවා. මෙතන එකක් තියෙනවා, අපිට වැඩ පොලේ තියෙන පෙරපාසල් චයිල්ඩ් කෙයාර් සෙන්ටර්ස් හදන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රයිවට් නිවාසවල ඒවා තියෙනවා. ඊට පස්සේ පාසලෙන් පසු, පෙරපාසල් විතරක් නෙමෙයි පාසලෙන් පසු. මොකද ළමයා පාසල් යන්න පටන් ගත්තට පස්සේ හතමාරට ගියොත් එක වෙනකොට ඉවර වෙනවා. සමහරට අම්මට හවස පහ වෙනකන්, තාත්තට පහ වෙනකන් එකතු කරගන්න බෑ, හරිද? එතකොට චයිල්ඩ් කෙයාර් සෙන්ටර් එකක් විතරක් නෙමෙයි ඇක්ටිවිටි සෙන්ටර් එකක් වැදගත් වෙනවා. ක්‍රියාකාරකම් මධ්‍යස්ථානයක් වැදගත් වෙනවා. ඉතින් මං හිතන්නේ මේ ඇත්තටම කාන්තාවන් ශ්‍රම බලකායට වැඩි කරගන්න යනවා නම් දායකත්වය අපිට මේ සියල්ලක්ම අනිවාර්යෙන්ම බලාගන්න වෙනවා. නම්යශීලී වැඩ කරන පෑගන ෆ්ලෙක්සිබල් ආස් බලන්නත් වෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා. දැන් දරුවෙක් හැමෙන්නේ යනකොට එයා එතනින් අයින් වෙනවා. හරි, රැකියාවෙන් හුවකලට අයින් වෙලා අවුරුදු ගාණක් ගත කරන දළුව බලාගන්න. ඊට පස්සේ නැවතත් යාට එයාගේ කරියකට යන්න අපහසුතාවයක් තියෙනවා. මම හිතන්නේ මේකත් අපි නීතිමයව බලන්න ඕනේ. මේක නීතිමයව බලන්න ඕනේ. මොකද මං හිතන්නේ මේක ලොකු අපරාධයක් එහෙම කරන්න බැරි වෙච්ච එක. ඉතින් මේකට අපි නීතියක් ගේන්න පුළුවන්. ඒ වගේම මේ ඉන්දියාවේ ටාටා කොම්පැනි එකේ සෙකන්ඩ් කරියර්ස් ප්‍රෝග්‍රෑම් කියලා නැවත රැකියාවට පිවිසීමේ මඟ සෙකන්ඩ් කරියර්ස් ප්‍රෝග්‍රෑම් එක කියලා ප්‍රෝග්‍රෑම් එකකුත් පටන් අරගෙන තියෙනවා. ඉතින් මං හිතන්නේ අපි මේවා කළොත් කාන්තා ඒ දායකත්වය අපිට වැඩි කරගන්න පුළුවන්. දැන් අපි දන්නවා සුසිල් ඇමතිතුමා විශේෂයෙන්ම එකඟ වෙනවා ඕල් ලෙවල් එකේ ප්‍රතිඵල ගත්තත්, ඒ ලෙවල් එකේ ප්‍රතිඵල ගත්තත්, සංඛ්‍යාව ගත්තත්, යුනිවර්සිටි එඩියුකේෂන් එකේ ගත්තත් සමහර පීඨ ඇරෙන්න, හරිද, බහුතර පීඨවල. එතකොට වෘත්ති අධ්‍යාපනය ගත්තොත් ලෝයර්ස්ලා එකවුන්ටන්ස්ලා අද ගිහිල්ලා බැලුවොත් වැඩි පිරිසක් ඉන්නේ කාන්තාවන්. හුඟක් අය අධ්‍යාපනයක් ලැබලා ඉදිරියට එනවා. නමුත් රටේ ආර්ථිකයට දායකත්වේ නැහැ. ඉතින් වියදම තියෙනවා, අධ්‍යාපනය තියෙනවා, කාන්තාවන් සවි බල ගැන්වීම අතරින් අපි ඒක ප්‍රශංසා කරනවා. නමුත් ඒක ආර්ථික දායකත්වේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මම විශේෂයෙන්ම කියන්නේ මේවා අපි විසඳුවේ නැත්නම් ඒ දායකත්වයේ ඒ ආයෝජනයෙන් අපිට ප්‍රතිඵලයක් ලබා ගන්නට බැහැ. දැන් අද කතා කරනකොට අද කිව්වා අපේ ජනාධිපතිතුමා කිව්වා කාන්තා නියෝජනය ගැන කිව්වා. හැම අංශයේම නියෝජනය ගැන කිව්වා. එකක් කිව්වා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ නියෝජනය. අවුරුදු 91කට උඩදී පටන් ගන්නකොට 2% හිටියේ කාන්තාවන් පාර්ලිමේන්තුවේ. ලෝකේ බ්‍රිතාන්‍යයට පස්සේ පළවෙනි රට කාන්තාවන් ඡන්දේ දාන්න. මොකද්ද අපිට වෙලා තියෙන්නේ? මොකද්ද අපිට වෙලා තියෙන්නේ? ඡන්දේ දාන්න දෙවෙනි රට. අපි ඒක ගැන ආඩම්බර වෙනවා. නමුත් එතුමා ජනාධිපතිතුමාම කියනවා අවුරුදු 91කට පස්සේ 105යිලු. සමහර යුරෝපීය රටවල 50%ට වැඩිය ඉන්නවා. හුඟක් රටවල් වලට 30%, 40%ට ඉන්නවා කාන්තාවන් නියෝජනය වෙලා. ඒකයි මම ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවේ. ඔබතුමා කතා කරනවා මේවා ගැන. අනේ ජනාධිපතිතුමනි, ඔබතුමා යෝජනාව ගේන්න. අපි පාර්ලිමේන්තුවට දාමු, කෝට එකක් දාමු පාර්ලිමේන්තුවටත්. ජනාධිපතිතුමා ඉතින් මගේ කතාව අහගෙන ඉන්නවද දන්නේ නැහැ. පොඩ්ඩක් හැංගුණා. ඇංගිලා කිව්වා නෑ මේ පාර්ලිමේන්තු ක්‍රමය එහෙම වෙනස් කරන්න ඕනේ, මේ ක්‍රමය තුල ඒක කරන්න බෑල්ලු. අපි ඉතින් හැමදාම නිදහසට මොකක් හරි කරුණක් කියනවා.
ඔබතුමාටත් එදා විනාඩි දෙකක් කාලය.
හරි ජනාධිපතිතුමනි, එහෙම කිව්වට ඉලෙක්ෂන් එක නම් පෝස්ට්පෝන් කරන්න එපා. අපි වරදකුත් කළානේ අර ගිහිල්ලා ප්‍රොවින්ෂල් කවුන්සිල් එක පෝස්ට්පෝන් කරපේක. ඕගලඟුත් වරදක් කරන්න එපා. දැන් ගිහිල්ලා නගර සභාවල් ප්‍රාදේශීය සභාවල් ඉලෙක්ෂන් දිනවලට ඉලෙක්ෂන් තියන්න, ප්‍රතිසංස්කරණ කරමු. ඊළඟ ඉලෙක්ෂන් එකේ ඉඳලා හරි එක වැඩ වෙයිනේ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙනවනේ. ඉතින් ඒකයි මම ඒක කිව්වේ ජනාධිපතිතුමාට මම යෝජනා කළ එක ගෙනාවොත් අපි විපක්ෂයේ ඒ සහයෝගය දෙනවා කාන්තා නියෝජනය අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ වැඩේ. ඒ වගේ පුද්ගලික අංශය ගැන මෙතන කියන්න ඕනේ. පුද්ගලික අංශේ ග්ලාසීල එකක් තියෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලවර කෝද? මම ප්‍රධාන විධායක නිලධාරි කෙනෙක් වෙලා ඉන්නකොට කොටස් වෙළඳ පොළ සමාගමක 100කින් 3 දෙනෙක්වත් හිටියේ නැහැ ප්‍රධාන විධායක නිලධාරි කාන්තාවන්. අදත් ඒකේ ලොකු වෙනසක් නැහැ. ඉතින් ග්ලාසීල එකක් තියෙනවා. මම කියන්නේ අර හේමාස් වගේ එක් තැනක මම දැක්කා අර කස්තුරි චෙල්ලරාජා විල්සන්ව වගේ කෙනෙකු දාලා තියෙනවා ප්‍රධාන විධායක නිලධාරි හැටියට. අපි ඒ වගේ අය කොච්චර ඉන්න ඕනද මේ රටේ? හරිද? නමුත් ඒකට තාම අවස්ථාවක් නැහැ. ඉහළ කළමනාකාරීත්වෙත් නැහැ. පුද්ගලික අංශයත් මේක බිඳින්න ඕනේ. මේක බිඳින්න ඕනේ. අවසන් කරන්න කාන්තා හිංසනය ගැන කියන්න ඕනේ. මට ප්‍රථමයෙන් කතා කරමු මන්ත්‍රීණිය කතා කළා මේ ප්‍රචණ්ඩත්වයේ හිරිහැර කිරීම ගැන. ILO 190 ගේන්න ඕනේ කියලා එතුමිය කතා කළා. අපිත් ඒකට සහයෝගය දෙනවා. අපි කියනවා ආණ්ඩුවට ඒක ගේන්න කියලා කියනවා. මොකද convention on eliminating of all forms of discrimination එකේ 10 වෙනි වගන්තියේ කියනවා කාන්තාවන්ට හිරි සියලු ආකාර වෙනස්කම් ඉවත් කරන්න ඕනේ කියලා. අපි ඒකට සහයෝගය දෙනවා. සුසිල් ප්‍රේමජයන්ත එතුමා අද වෙලාව නැහැ. ඔබතුමා ගේන ප්‍රතිසංස්කරණ ගේන්න. හරිද? අධ්‍යාපන සැපහීම මූලධර්ම රාජ්‍ය නොවන ඒ වගේ පුද්ගලික අංශයට ඉඩ හදන්න. ගුණාත්මකභාවය රෙගුලේෂන් වලින් කරන එකට අපි එකඟයි. ongoing assessment එකේ අවසාන විභාගයේ ongoing assessment එක වැඩි කරන්න ඕනේ කියලා ඔබතුමා යෝජනා කළා. අපි ඒ ප්‍රතිපත්තියට එකඟයි.
ඔබතුමාගේ කාලය අවසන්.
විශේෂ සංශෝධනය ඒ වගේම ක්ලස්ටර් ක්‍රමයත් හොඳයි. මොකද අධ්‍යාපන වත්කම් බෙදා ගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලාංකික අනන්‍යතාවයත් හැදෙන්න හොඳ මාර්ගයක් ඒක. ඉතින් අවසානයේ කියන්න ඕනේ හැම එතුමෙනි ඔක්කොම හොඳයි. අපි ඕගෙන එකඟ වෙනවා. අපිට දෙන ප්‍රශ්නේ මේකයි. බජට් එක ප්‍රායෝගික නැහැ. ඒක තමයි තියෙන ගැටලු. අයි මුදල් නැහැනේ මම කිව්වා වගේ. කාන්තාවන්ටත් දරුවන්ටත් මුදල් නැහැ. ඒ වගේම ඔබතුමාටත් යෝජනාවල් හොඳයි. ඔවා කරන්න පුළුවන් වෙයිද වැරදිද කියන එක ගැන අපිට අනුමානයක් තියෙනවා. ඉතින් අපි වැරදි කියලා කොහොම හරි ක්‍රියාවෙන් පෙන්වන්න බොහොම ස්තුතියි ලබා දුන්න වේලාව ගැන.
ප්‍රොමිස්සි ගර්මන්තුමා, කරු ඇමතුමා.
මනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ වැඩසටහන තියෙනවා. ඒ නිසා ඉදිරි අවුරුදු 4 සඳහා ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන මුදල් අපිට එහෙන් ලබා ගන්න පුළුවන්.
බොහොම ස්තුතියි එමතුමා. මීළඟට ගරු වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීතුමිය ඔබතුමිට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි මූලාසනයේ බොන ගරු මන්ත්‍රීතුමනි මට කාලය වෙන් කර දීම පිළිබඳව අද විශේෂයෙන්ම මම හිතන මට කලින් කතා කරපු ගරු ඉරාන් වික්‍රම රත්න මැතිතුමා ඉතාමත්ම සාධනීය කරුණු කාරණා රාශියක් කිව්වා කාන්තා නියෝජනය පිළිබඳව. ඒ වගේම කාන්තාවන්ව මේ ජෙන්ඩර් රෙස්පොන්සිබ් බජටින් සම්බන්ධව ඒ වගේම විධිමත් ක්ෂේත්‍රයේ කාන්තාව වැඩියෙන් එකතු කර ගැනීම වැදගත්කම පිළිබඳව ඒ එතුමා කීපකට යමක් අපි එකතු කරන්න ඕන. මොකද ඩේකයා ෆැසිලිටීස් කියන මම හිතන්නේ අද රටේට ඉතාමත්ම අත්‍යවශ්‍යයි. මොකද රජය විශාල මුදලක් වැය කරනවා දරුවා පිළිසිඳ ගත්ත දවසේ ඉඳලාම වැඩිහිටියෙක් දක්වා විවිධ අධ්‍යාපනයේ විවිධ පහසුකම් ලබා දීලා. හැබැයි මේ මානව ප්‍රාග්ධනය හරි ප්‍රයෝජන ගන්නේ නැහැ. මොකද කැම්පස් එකට වැඩියෙන් යනවා ගැහණු දරුවෝ. හැබැයි ඒ ගැහණු දරුවන්ගේ 134 135ක් තමයි විධිමත් රැකියා ක්ෂේත්‍රවලද නියලිලා ඉන්නේ. ඉතින් මේ ආයෝජනයේ ප්‍රතිඵල හරියට මේ රජය ගන්නේ නැහැ. මේ අර්මේ රට ගන්නේ නැහැ. ඒ නිසා මේ දිවා සුරකම් මධ්‍යස්ථාන හඳුන්වා දීමත් ඒවට අත්‍යවශ්‍ය කියන්නේ මිනිමම් ස්ටෑන්ඩඩ්ස් හඳුන්වා දීම ඒවා නියාමනය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද දැනට තියෙන දිවා සුරකම් මධ්‍යස්ථානවත් විවිධ ගැටලු තියෙන බව අපි දැන අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම තමයි අද විශේෂම අද විශේෂිත දවසක් අද කාන්තා අමාත්‍යාංශය ගැන කතා කරන අද අපි ජාත්‍යන්තරව යන වැඩසටහනක් තියෙනවා. දවස් 16ක කාන්තා පුරුෂ සමාජවාදයේ පදනම් කරගෙන එරෙහිව කරන ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙන වැඩපිළිවෙල අද අපි කාන්තා මන්ත්‍රිණිය සියලු දෙනාම තැඹිලි පාට ඇඳගෙන ඒකට අනුගත වෙමින් ඒ සහයෝගය දක්වනවා. ඒ සඳහා අපේ සහෝදර මන්ත්‍රීතුමන්ලාටත් අපි ආත්පරන්දනාවක් දීලා අවශ්‍ය සහයෝගය ඉල්ලුවා. මොකද ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. මේ ප්‍රචණ්ඩත්වය කාන්තා පුරුෂ සමාජභාවයේ පදනම් කරගෙන කාන්තාවන්ට එරෙහිව ගැහැණු ළමයින්ට එරෙහිව දරුවන්ට එරෙහිව අද රටේ සිදුවන ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන්ම ඒට තිත තියන්න අපි සිරු දෙනම එකතු වෙන්න ඕන කියන එක අපි ඉතාමත්ම වගකීමෙන් යුතුව මේ අවස්ථාවේදී මම මතක් කරන්න කැමැති විශේෂයෙන්ම ඒ ප්‍රචණ්ඩත්වය කායික ලිංගික මානසික විශේෂයෙන්ම ආර්ථික අද වගේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවේ පවුල් ඉතාමත්ම දරිද්‍රතාවය වැඩි වේගෙන යන වෙලාවක අද ඒ විශාල බර කාන්තාවන්ට සහ දරුවන්ට ලැබෙනවා. ඒ වගේම තමයි දරුවන් ගැන ප්‍රචණ්ඩත්වය ගැන කතා කරනකොට අපි දැක්ක පහුගිය පුවත්පත්වල තිබුණ ඒ නමයක් ගත්ත දරුවාට භූමිතෙල් හලලා ගිනි තියලා අවුරුදු එකමාරක දරුවෙක් මහල් නිවාසවලින් විසි කරලා. එනිසා මේ දරුවන් අපි ආරක්ෂා කරගන්න දරුවෝ අපේ රටේ අනාගතය. මේ දරුවන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයේ ගැහැණු දරුවෙක් ඒවා පිරිමි දරුවෙක් ඒවා මේ දරුවෝ සියලු දෙනාම ආරක්ෂා කරගන්න ඕන. ඒ වගේම අපි 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 ඇත්තටම අපි ගරු කරන මගේ දෙමාපියොත් ගුරුවරු අපි ගුරුවරුන්ට ඉතාමත්ම ගරු කරන හැබැයි පාසලේ දරුවන්ව විනයානුකූල කරනවා මිස දඬුවම් කිරීම අපි සම්පූර්ණයෙන්ම පිටු දකින්න ඕන. කෝපරල් පනිෂ්මන්ට් එක තහනම් ඒක ක්‍රිමිනලයිස් කරන්න ඒවල නීති රීතිවල අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු ටික සකස් කරලා අපි ඒක සම්පූර්ණයෙන් නවත්තන්න ඕන. ළමයෙක් විනයානුකූල කරන්න ඕන. දඬුවම් කරලා ළමයෙක්ව හදන්න බෑ. එහෙම අපි ළඟ වැරදි අවබෝධයක් තියෙනවා දරුවාට දඬුවම් කරලා දරුවෙක් හදන්න පුළුවන් කියලා. බෑ, දඬුවම් කෙරුවොත් මොකද වෙන්නේ? මේ දරුවා වැඩිහිටියෙක් හැටියට පත් වුණාම ප්‍රචණ්ඩත්වයේ වපුරන කෙනෙක් වෙනවා. ඒ වගේම තමයි මේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා පවුල්වල ඉන්න විශේෂම පිරිමි දරුවෝ වැඩිහිටියෝ බවට පත් වුණා. මේ ප්‍රචණ්ඩත්වය ඒගොල්ල දිගටම ජීවන චක්‍රය ගෙනියනවා. අද මේ රටේ 125ක් කාන්තාව ප්‍රචණ්ඩත්වයට ලක් වෙනවා. එයින් 120ක් 15ට උඩින් තමුන්ගේ ඒ ජීවන සහකරුවාගෙන් ප්‍රචණ්ඩත්වයට ලක් වෙනවා. ඒ නිසා මේ ප්‍රචණ්ඩත්වයට වයස, ආගම, සමාජ මට්ටම, ආදායම් මට්ටම, අධ්‍යාපන මට්ටමක් නැහැ. මේ සියලුම ඒ මට්ටම් වල අයත් ප්‍රචණ්ඩත්වයට ලක් වෙනවා. මේ බලන්න කාන්තාව ප්‍රචණ්ඩත්වයට ලක් වුණාම ඒ ආත්ම, තමුගේ ආත්ම අභිමානය, ආත්ම විශ්වාසය කඩ වෙනකොට මේ රටට ඵලදායිතාවය ඒ කාන්තාවකින් ගන්න බෑ. පවුලට ඒ කාන්තාවගේ උපරිම ප්‍රයෝජනය ගන්න බෑ කියන එක අපි මතක් කරනවා. ඒ වගේම තමයි අපි බජට් එක ගැන කතා කරපම කතා කරලා වැඩක් නැහැ. කාන්තාවට හැමදාම කුඩම්මගේ සැලකිලි. මේ බජට් එක අර පළවෙනි අමාත්‍යාංශ 10ට කාන්තා සහ සමාජ ආරක්ෂණාවට කාන්තා අමාත්‍යාංශල වෙන් වෙලා තියෙන සම්පූර්ණ බජට් එකෙන් 1.1%. ඒකත් අපි හැමදාම කතා කරනවා. 52% බහුතරයක් කාන්තාව දරුවෝ ඉන්නවා. හැබැයි කාන්තා හා ළමා අමාත්‍යාංශයට කවදාවත් ප්‍රමාණවත් මුදලක් අයවැයකින් වෙන් වෙලා නැහැ. ඒ නිසා මේ කටයුතු කරන්න මම හිතන්නේ කාන්තාවන්ට කරන්න විශාල දේවල් තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තම මේ ප්‍රචණ්ඩත්වයේ වැළැක්වීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්න ඕන. ප්‍රචණ්ඩත්වයට ලක් වෙච්ච අයට සේවාව සැපීම, විශේෂයෙන්ම දිස්ත්‍රික්කයකවත් එක සේෆ් හවුස් එකක් පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. මේ වින්දිත කාන්තාව ගුටි කාලා පොලිසියේ කාන්තා හා ළමා ඒකකයට යන කාන්තාවන්ට සමහර විට හරි සේවාවක් අපේ පද්ධතිය තුළ නැහැ. හරි කවුන්සලින් සේවාවක් නැහැ. ඔවුන නැවත ගෙවල් වලට යවන අන්තිමට මිනිමෙරුමකින් කෙලවර වෙනවා. දරුවන්ට මව අහිමි වෙලා. ඒ නිසා මේ සඳහා අපි වැඩපිළිවෙලක් සකස් කරන්න ප්‍රතිපාදන අවශ්‍යයි. ඒ වගේම සහ තමයි මේ ප්‍රචණ්ඩත්වයේ වපුරන අයට විරුද්ධව නීති හරියට ක්‍රියාත්මක කරන්න ඕන. ඒක තරාතිරම බලන්නේ නැතුව තමුන් බලවත්ද නැද්ද ප්‍රචණ්ඩත්වයට පතුරවන ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ දරුවන්ට විරුද්ධව වේවා, කාන්තාවන්ට විරුද්ධව වේවා, ඒ ප්‍රචණ්ඩත්වය අපි නවත්තන්න නීති හරියට ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම තමයි මේ කාන්තා පුරුෂ අපි සාමාන්‍යයෙන් අපේ පිතෘමූලික සමාජයක කාන්තාව ගැහැණු දරුවෝ ටික අඩුයි කියන මට්ටමේ තමයි ආකල්ප අද ඇති කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි ලිංගික සංක්‍රාන්තිකය. අද අපි බිහි වෙනකොට කවුරුත් තමුන් පිරිමි ළමයෙක් හැටියට බිහි වෙනවද, ගැහැණු දරුවෙක් හැටියට බිහි වෙනවද, එහෙම නැත්නම් ලිංගික සංක්‍රාන්තියේ ඒ අය හැටියට බිහි වෙනවද කියලා තමුන් පුද්ගලිකව තෝරාගන්නේ නැහැ. ඒක ස්වභාව ධර්මය තෝරලා තියෙන. හැබැයි මේ හැම දෙනාටම මේ අපේ ව්‍යවස්ථාවේ සහතික කරලා තියෙන මානව අයිතිවාසිකම හැම කෙනෙකුටම තමුන් කැමැතිසේ නිදහසේ ජීවත් වෙන්න උන්ව ආරක්ෂා කරගැනීමේ වගකීමක් තියෙනවා රජයට. ඒ නිසා අපි මේ ජෙන්ඩර් මයිනෝරිටීස් ගැනත් අපි මේ වෙලාවේදී මතක් කරන්න ඕන. ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි කටයුතු කරන්න. මොකද 106ක ජනගහනයක් එතන ඉන්නවා. ඒ වගේම තමයි අද අපි කාන්තා සංසදයේ හැටියට ළමා හා කාන්තා අමාත්‍යාංශත් එක්ක එකතු වෙලා අපි ප්‍රතිපත්තියක් හදලා තියෙනවා ලංකාවේ gender equality and women's empowerment policy එක draft එක දැන් circulate කරලා මහජන අදහසුත් අරගෙන ලබන ජනවාරි පෙබරවාරි වෙනකොට අපේ අමාත්‍යතුමිය හැකියාව ලැබෙනවා කැබිනට් එකට ඉදිරිපත් කරලා ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගන්න. මම හිතන්නේ මෙය රටේ ප්‍රතිපත්තිය මේක රජයේක පක්ෂයක ප්‍රතිපත්තිය නෙමෙයි කාන්තාවන්ගේ සවිබල ගැනීමේ ප්‍රතිපත්තියක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අපි සතුටු වෙනවා අද අමාත්‍යතුමා හැටියට ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා ඒ අවශ්‍ය කරන නීති රාමුව සකස් කරන්න යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන් අපි යෝජනා කරපු කාන්තා කොමිසමක් පත් කිරීම ඒ වගේම ඔම්බුඩ්ස්මන් සහ ඉතාමත්ම සාධනීය යෝජනා ගණනාවක් තියෙනවා. මේ වෙනකොට කාන්තා අපේ රාජ්‍ය අමාත්‍යතුමියත් අමාත්‍යංශයත් ඒ වගේම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලත් ඒකාබද්ධ වෙලා ඒ අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි
ඔබතුමිය ඇත්තටම විනාඩි දෙකක් කාලයක්
මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම කතා කරන්න ඕන අපි කාන්තාවන් ගැන කතා කරනකොට විදේශ විනිමය අපිට රටට ගේන අපේ කාන්තාවන් ඔවුන්ගේ සේවාව පහසුකම් ගැන ඔවුන්ට පුහුණුව ගැන මම හිතන්නේ අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕන. මේ වෙනකොට ඔමාන් රටේ ඒ වැරදි තොරතුරු හරහා ඒ රටට ගෙනිච්ච කාන්තාවෝ ද අතරමං වෙලා ඉන්නවා. මේ අය වෙනුවෙන් අපි සාධාරණ ඉෂ්ට කරන්න ඕන වගේම මේ මිනිස් ජාවාරම නවත්තන්න අවශ්‍ය කරන්නේ තද නීති රීති ටික ක්‍රියා කරන්න නවත්තන්න මිනිස් ජාවාරම සම්පූර්ණයෙන්ම තිත තියන්නත් රජයේ මැදිහත් වීම වැදගත් කියන එක මතක් කරන්න ඕන. ඒ වගේම තමයි අපි විදේශ විනිමය හොයන්න කාන්තාව යවනකොට අපි සල්ලි හම් වෙනවා කියලා හැමදේම කරන්නේ අවුරුදු දෙකට වැඩි ඉස්සර පහට වැඩි දරුවන් ඉන්න අම්මලාට විතරයි යන්න දුන්නේ. දැන් දෙකට වැඩි දරුවෝ ඉන්න අම්මලාටත් අපි අවස්ථාව දීලා තියෙනවා. මේ කාන්තා අපි දරුවන්ගේ අයිතිය ගැන අපි කතා කරන්නේ කවුද කතා කරන්නේ? මේ දරුවන්ට මව අවශ්‍යයි, පියා අවශ්‍යයි, මේ දෙමාපියන් විශේෂයෙන් මව කියන පුද්ගලයා දරුවාගේ පෞරුෂත්ව වර්ධනයට අවශ්‍යයි. ඒ නිසා මේ දරුවන් අවුරුදු දෙකට දෙක සිට පහ දක්වා දරුවෝ ඉන්න අම්මලා පිටරට අරින්න එපා. ඒ වෙනුවට විකල්ප රැකියා ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා අපි බොහොම ගෞරවයෙන් මේ රජයෙන් ඉල්ලනවා. ඒ වගේම අධ්‍යාපනයේ අපි ඉතාමත්ම සතුටු වෙනවා. නිපුණතා පාදක කරගත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අද ඇමතුමා යෝජනා කරලා තියෙනවා. ඒ නිසා මේ අධ්‍යාපනය ගැන කතා කරනකොට අර මම උදේ කිව්වා වගේ මුල්ලාමාවිය
රැකවරණය
පිළිසිඳ ගත්ත දවසේ ඉඳලාම ඒ ප්‍රතිපත්තිය එකට යමින් මීට වඩා වැඩදායක වැඩිහිටියෝ රටට බිහි කරන්න ඒ අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න කියලා ගරු ඇමතුමාගෙන තිල්ලමින් කාලය වෙන් කර දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා.
ප්‍රොමිසරි ගරු මන්තුමිය, මීළඟට ගරු මොදිතා ප්‍රශාන්ති මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 7 කාලයක් ලැබෙනවා.
මුලසුන ඔබන ගරු මන්ත්‍රීතුමනි, අද දින විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ විවාදයට එක්ව රටේ ජීවනාලිය බඳු අධ්‍යාපනය අමාත්‍යංශයේ වැල් ශීර්ෂය සහ ඒ වගේම කාන්තා හා ළමා කටයුතු සමාජ බලගැන්වීමේ අමාත්‍යංශයේ වැල් ශීර්ෂය පිළිබඳව කතා කරන මේ අවස්ථාව වෙලාව ලබා දීම පිළිබඳව මම ඉතාම කෘතවේදීව ස්තුතිවන්ත වෙනවා. අවුරුදු 101ක් වන නිදහස් අධ්‍යාපනයේ ඉතා අභාග්‍ය සම්පන්න වූ කාලයක් රටේ පාසල් දරුවන්ට තම ජීවිතයේ උදා වුණා. ඒ තමයි පසුගිය වර්ෂ දෙක පුරාවට ලෝකයටම බලපෑ දෙවැන්ත මුහුණපෑමකට ලක්වුණු කොරෝනා වසංගතය. ඒ වෙද්දී පාසල් වසා දමා ගුරුවරුන්ගේ වැටු විෂමතාවය පිළිබඳ අර්බුදකාරී අර්බුදත්වයට ගොඩනැගෙද්දී දරුවන්ගේ ගැනීම දැවැන්ස ලෙස අහිමි වුණා. ඒ දුෂ්කර කාලය තුළ ගුරුවරු විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම සාධාරණීයකරණයක් කිරීම සඳහා අප රජය මගින් අනු කමිටුවක් පත් කරලා ඍජු තීරණ අරගෙන එම ඉල්ලීම සඳහා අවශ්‍ය ගෙවීම ආරම්භ කළා. එම අවස්ථාවේදී ඒගත් තීරණ සඳහා ඇහැංකම් දීලා දරුවන්ට නැවත පාසල් විවෘත කරලා සංවේදීතාවයකින් යුතුව ගුරුවරුන් වශයෙන් ඉගෙනීම් කටයුතු ආරම්භ කළ සියලු ගුරු විදුහල්පතිවරුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එවකට ගරු ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, අධ්‍යාපන අමාත්‍යතුමාට වගේම ගරු මුදල් අමාත්‍යතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වැදගත් තීන්දුව తీරන හා එම වැටුප විශේෂතාවය ආරම්භ කිරීමට මුදල් වියම් කිරීම පිළිබඳව ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. ගරු මන්ත්‍රීතුමනි, බොහෝ දරුවන්ගේ මුල් අධ්‍යාපනය මගහැරුණ ජීවිතයේ හොඳම දේ අහිමි වෙනවා. ඒ නිසා අප රටේ තියෙන 20,000කට අධික පෙර පාසල් සඳහා අප විසින් ප්‍රමුඛතාවය දිය යුතුයි. ඒ වගේම ආබාධිත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මනා ලෙස ගොඩනගා ගන්නට අවශ්‍ය කටයුතු සිදු කළ යුතුයි කියා යෝජනාවක් වශයෙන් මම ඉදිරිපත් කරනවා. ගරු මන්ත්‍රීතුමනි, ගරු අධ්‍යාපන අමාත්‍යතුමා සුසිල් ප්‍රේමජයන්ත මහත්මයාට මා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේදී 2022-11/25 වන දින මෙම පාර්ලිමේන්තුවේදී එතුමා ප්‍රකාශ කළා ලබන වර්ෂයේ සිට සියලුම පාසල් සඳහා පළම් පන්තියේ දරුවන්ට පටන් ඉංග්‍රීසි කතාව පුහුණු කිරීම ඒ ඉතා වැදගත් කරනු කටයුත්තක්. ඒ අනුව අධ්‍යාපනයේ නව පරිවර්තන යුගයක් ලබන වසරේ මුල් කාල කාත්වේදී ආරම්භ කිරීම වැඩපිළිවෙලක් සඳහන් කර ඒ සඳහා නැවත වරක් ගරු අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු මන්ත්‍රීතුමනි, මේ ආර්ථික ඇදවැටෙන අසීරු කාලයක් තුළ අධ්‍යාපනය සංවර්ධනය සඳහා දුෂ්කර පාසල් පීටි ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ හා ද්විතීයික පාසල් 1000ක් සඳහා නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න මේ අයවැය මගින් මුදල් වෙන් කරලා තියෙනවා. නවීන තාක්ෂණය සමග අධ්‍යාපන ක්‍රමයේ ප්‍රගමනය සඳහා පාසල් පද්ධතිය අන්තර්ජාල පහසුකම් ලබා දීම ඉතා වැදගත්. දුෂ්කර ප්‍රදේශවල පිහිටි පාසල්වලට අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න යෝජනා කරලා තියෙනවා. අද වන විට ශ්‍රී ලංකාවේ පාසල් තුළ නව තාක්ෂණය භාවිතය සැලකිය යුතු තරමින් සිදුනත් ඒ මට්ටමට එන්න තවත් බොහෝ දේ කළ යුතු වෙනවා. ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින අධ්‍යාපන ක්‍රමය පූර්ණ නවීකරණයට ලක්කර හැකියාවන්ගෙන්, දක්ෂතාවයන්ගෙන්, නිපුණතාවයන්ගෙන් හා ආකාපවලින් සන්නද්ධ වෘත්තිකයන් පිරිසක් බිහිකරන එක යුගයේ අවශ්‍යතාවයයි. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, මම අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි ගුරු පුරපාඩු නමින් ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තියේ 3A1 ඈ ශ්‍රේණියට බඳවා ගැනීම තරඟ විභාගය
2022 දෙසැම්බර්
මාස පැවතු තරම් විභාගයේ ප්‍රතිඵල මේ වෙනකොටත් ලැබිලා නැහැ, නිකුත් කරලා නැහැ. මේ වෙනකොට වසර කාලයක් ගත වෙලා තියෙනවා. ඉතින් මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ ප්‍රතිඵල නිකුත් කර දෙන ලෙස එතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම 2015, 2016, 2017 වසරවල HND සමත් ඩිප්ලෝමාධාරීන් ගුරු ශේෂ්ත්‍රයට බඳවා ගැනීම අඩපණවිල් තියෙනවා. එම නිසා මේ අය රැකියා විරහිත බලා සිටිනවා. පාසල්වල ගුරු හිඟයක් පවතින මොහොතක එම නිසා මේ ජාතික පාසල් සඳහා පැවැත් වූ ගුරු විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර හෝ නැතිනම් වෙනත් ක්‍රියාපටිපාටියක් තුළින් මේ දරුවන්ට රැකියා ලබා දීමට පිළිවෙලක් සකස් කරන ලෙස මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා. ගරු මන්ත්‍රීතුමනි, අපි මොනව කළත් වැඩක් නැහැ. පාසල්වල පවතින ගුරු හිඟය විසඳුමක් දුන්නේ නැත්නම් සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට නම් ප්‍රමාණවත් ගුරුවරුන් පිරිසක් සිටින ඉතාම වැදගත්. ඒ වගේම පළාත් සහ ජාතික පාසල්වල සනීපාරක්ෂක පහසුකම් සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරලා තියෙනවා. අපි ඇත්තටම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් මා මේ අවස්ථාවේදී කියා සිටින්නේ මේ වෙන්නු ප්‍රතිපාදන තුළින් රත්නපුර දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර පාසල් සඳහා ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ අවධානය යොමු වී විශේෂ ප්‍රමුඛතාවක් ලබා දෙන ඇතැයි කියලා මා විශ්වාස කරනවා. ගරු මන්ත්‍රීතුමනි, අද දවසේ කාන්තා හා ළමා සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ සඳහා කතා කිරීමට වසන් මට අවස්ථාව ලබා දෙන්න කියලා
ඉල්ලනවා.
අප රටේ ජනතාවගේ 52%ක් කාන්තාවෝ මීපිට ජීවයගෙන මාතාව බිරිඳයි යෙහෙළියයි දියණියයි ඇය පැන දුන් ලෝකයට හිමිතැන කුමක්ද? රටේ ආර්ථිකය
කොඳුනා
කාන්තාවන්ට රටේ ඩොලරේ උපයන හැම සතියක්ම කාන්තාවට දායකත්වය තියෙනවා. ඉතින් මට අවස්ථාව ලබා දීම සම්බන්ධව මට ස්තුතිවන්ත වෙමි ඔබ සියලු දෙනාට.
ස්තුතියි ගරු මන්තුමිය. මීළඟට ඉම්රාන් මහරූප් ගරු මන්තුම ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා. ඕඩර් ප්ලීස්. ප්‍රථම මදුරු විතානගේ ගරු මන්තුමා මූලාසනයට පැමිණ.
මගේ මගේ වෙලාව දැන් තමයි පටන් ගන්නේ. நன்றி சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, குறிப்பாக இன்று விவாதிக்கப்படுகின்ற கல்வி அமைச்சு, மகளிர் சிறுவர் அலுவலர்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு போன்ற அமைச்சினுடைய விவாதத்திலே உரையாற்ற கிடைத்தமையிட்டு நான் மகிழ்ச்சி அடைகின்றேன். குறிப்பாக இந்த இடத்திலே நான் பிரதித்துவப்படுத்துகின்ற திருகோணமலை மாவட்டத்தில் உள்ள கிண்ணியா குஞ்சக்கண்ணி பிரதேசத்திலே இடம்பெற்ற விபத்தில் உயிரிழந்த மாணவர்களை ஞாபகமூட்டியவனாக எனது உரையை ஆரம்பிக்கலாம் என்று நினைக்கின்றேன். அண்மையிலே வெளியான காணப்போன சாதாரண தர பரீட்சையிலே சித்தியடைந்த மாணவர்களுக்கு இந்த இடத்திலே என்னுடைய பாராட்டுக்களை தெரிவித்துக் கொள்வதோடு குறிப்பாக திருகோணமலை மாவட்டத்தில் காணப்படுகின்ற வளையங்கள் இன்று தரப்படுத்தலிலே இறுதியான அடைவு மட்டங்களை அடைந்திருக்கின்ற ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. குறிப்பாக இம்முறை இந்த பரீட்சைக்கு தெரிவு செய்யப்பட்ட மாணவர்களிலே 231,988 மாணவர்கள் இந்த பரீட்சையிலே தோற்றினார்கள். அதிலே குறிப்பாக 9A சிட்டிகளை பெற்றவர்கள் 10,863 மாணவர்களும், குறிப்பாக எல்லா பாடங்களிலேயும் ஃபெயிலானவர்களுடைய எண்ணிக்கை 6,566 காணப்படுகின்றது. குறிப்பாக எங்களுடைய திருகோணமலை மாவட்டத்தை பொறுத்தவரைக்கும் இன்று இறுதியாக 100வது வளையமாக காணப்படுவது திருகோணமலை மாவட்டத்திலே காணப்படுகின்ற ட்ரிங்கோமலி நோர்த் வளையம் இறுதி வளையமாக காணப்படுகின்றது. குறிப்பாக இது வீத அடிப்படையிலே 60.84 வீதத்தை கொண்ட ஒரு வளையமாகவும், 99வது இடத்திலே கந்தளாய் வளையம் காணப்படுகின்றது. இது 63.27 வீதமாக காணப்படுகின்றது. அதேபோன்று கிண்ணியா வளையம் 95வதாகவும், அதேபோன்று திருகோணமலை வளையம் 93வது இடத்திலும், மூதூர் வளையம் 84வது இடத்திலும் காணப்படுகின்றது. ஆகையால் இன்று திருகோணமலை மாவட்டத்திலே காணப்படுகின்ற இந்த வளையங்களுடைய பின்னடைவுக்கான பிரதான காரணமாக காணப்படுவதுதான் இந்த ஆசிரியர் பற்றாக்குறை போன்ற விடயம் இன்று பிரதான காரணமாக காணப்படுகின்றது. குறிப்பாக இதனை நிவர்த்தி செய்யும் பொருட்டு இம்மாவட்டத்திலே தமிழ் மற்றும் சிங்கள மொழி மூலங்களை கொண்ட கல்வியல் கல்லூரி தாபிக்கப்பட வேண்டும் என்பதுதான் எங்களுடைய ஒரு எதிர்பார்ப்பாக காணப்படுகின்றது. ஆகையால் இதன் மூலமாக அதிகமான சிங்கள மொழி மூல ஆசிரியர்கள் பற்றாக்குறையுள்ள மொரவேவ கோமரங்கடவல பதவி சிரிப்புற போன்ற பகுதிகளுக்கு பாடசாலைகளுக்கான பல நன்மைகளை பெறக்கூடிய வாய்ப்புகள் காணப்படும். குறிப்பாக திருகோணமலை மாவட்டத்தில் திருகோணமலை கல்வி கல்லூரிக்காக திருகோணமலை பட்டினமும் சூழலும் பிரதேசத்தினுடைய செயலாளர் அவர்கள் சர்தாபுர பகுதியிலே 15 ஏக்கர் காணியை வழங்க ஒப்புதல் அளித்திருக்கின்றார். எனவே திருகோணமலையிலே கல்வியல் கல்லூரியை தாபிக்க கௌரவ அமைச்சர் அவர்கள் இந்த இடத்திலே நடவடிக்கை எடுக்க வேண்டும் என்பதை இந்த இடத்திலே கேட்டுக்கொள்வதோடு, உண்மையாக இந்த ஆசிரியர் பற்றாக்குறையும் இங்கு தலபாட பற்றாக்குறையும் காரணமாகத்தான் இன்று இந்த கல்வி வளர்ச்சியிலே மிகவும் பின்தள்ளப்பட்ட பிரதேசமாக இன்று எங்களுடைய வளையங்கள் காணப்படுகின்றது. ஆகையால் அதிலே கூடிய கவனம் செலுத்த வேண்டிய ஒரு நிலைப்பாட்டிலே நாங்கள் இருந்து கொண்டிருக்கின்றோம். இன்று புதிதாக குறிப்பாக அடுத்த மாதம் முதல் புதிய கல்வி திட்டங்கள் நிர்வாக விடயங்கள் அமுலாகின்றன. அந்த வகையிலே இப்பொழுது இருக்கின்ற வலையங்களுடைய எண்ணிக்கை 120 அதிகரிக்கின்ற வாய்ப்புகள் உள்ளது. அதிலே அந்த விடயத்திலே கருத்தில் கொண்டு திருகோணமலை மாவட்டத்திலே முள்ளிப்பத்தானை குச்சவெளி ஆகிய புதிய 2 கல்வி வலயங்களை தாபிக்க வேண்டும் என்ற ஒரு விடயத்தை இந்த இடத்தில் நான் கூறிக்கொள்கின்றேன். தற்பொழுது தம்பலகாம பிரதேசத்திலே செயலக பிரிவிலே காணப்படுகின்ற முஸ்லிம் பாடசாலைகள் கிண்ணியா வளையத்திலும், தமிழ் பாடசாலைகள் திருகோணமலை வளையத்திலும், அதே போன்று சிங்கள பாடசாலைகள் கந்தளாய் வளையத்திலும் இணைக்கப்பட்டிருக்கின்றன. ஆகையால் இன்று இன ரீதியாக பிரிக்கப்பட்டதை போன்ற ஒரு செயற்பாடுகள் இன்று பாடசாலை மட்டங்களிலே காணப்படுகின்ற காரணத்தினால் இதை நிவர்த்தி செய்வதற்காகத்தான் இந்த பிரிவினை நாங்கள் ஏற்படுத்த வேண்டிய ஒரு நிலைப்பாட்டில் இருந்து கொண்டிருக்கின்றோம். ஆகையால் இந்த பாடசாலைகள் அனைத்தையும் ஒன்று சேர்ந்து முள்ளிப்பத்தானை கல்வி வளையத்துக்காக ஒரு புதிய வளையம் ஒன்று உருவாக்கப்பட வேண்டும் என்பதுதான் எங்களுடைய ஒரு வேண்டுகோளாக காணப்படுகின்றது. குறிப்பாக இந்த வளையத்தின் கீழ் 16 முஸ்லிம் பாடசாலைகளும், 8 தமிழ் பாடசாலைகளும், 6 சிங்கள பாடசாலைகளும், மொத்தமாக 30 பாடசாலைகள் உள்ளடக்கப்பட்டிருக்கின்றன. அதே போன்று திருகோணமலை வளையத்தின் கீழ் இயங்குகின்ற குச்சவெளி பிரதேச சபை பாடசாலைகளிலே பல பழிவாங்கல்கள் அல்லது சில பின்தள்ளப்பட்டிருக்கின்ற நிலைப்பாடு காணப்படுகின்றது. இதனுடைய ஒரு பிரதான காரணம் என்னவென்றால், திருகோணமலை வளையத்திலிருந்து சுமார் 50 கிலோமீட்டருக்கு அப்பால் தூரத்திலே இப்பாடசாலைகள் இருக்கின்ற காரணத்தினால் இவ்வாறான சில விடயங்கள் புறக்கணிக்கப்படுகின்றது அல்லது இந்த பாடசாலைகளுக்கான சில செயற்பாடுகள் குறைவாக நடைபெறுகின்ற என்ற காரணத்தினால் இந்த பிரதேசத்துக்கும் ஒரு புதிய வளையத்தை நாங்கள் உருவாக்க வேண்டிய ஒரு நிலைப்பாட்டிலே இருந்து கொண்டிருக்கின்றோம். இந்த வளையத்திலே 15 முஸ்லிம் பாடசாலைகளும், அதே போன்று 13 தமிழ் பாடசாலைகளும், 4 சிங்கள பாடசாலைகளும், மொத்தமாக 32 பாடசாலைகள் உள்வாங்கப்பட்டிருக்கின்றன. ஆகையால் இந்த முள்ளிப்பத்தானை குச்சவெளி போன்ற பிரதேசங்களுக்கு புதிய வளையங்களை உருவாக்குவதற்காக கௌரவ அமைச்சர் அவர்கள் நடவடிக்கை எடுக்க வேண்டும். இன்று சிலர் புதிதாக இன்று பாராளுமன்றத்திலே இந்த வளையங்கள் சம்பந்தமாக
பேசுகின்றார்கள்.
விடயங்கள் சொல்லப்பட்டாலும் இது சம்பந்தமான விடயங்களை நாங்கள் கல்வி அமைச்சில் இருக்கின்ற பொழுது, கல்வி அமைச்சினுடைய கண்காணிப்பு உறுப்பினராக இருக்கின்ற பொழுது இது சம்பந்தமான முழு விவரங்களையும் நாங்கள் வழங்கியிருக்கின்றோம். இது சம்பந்தமாக ஒவ்வொரு வளையங்களுடன் தொடர்புபடுத்தி அது சம்பந்தமான பல விடயங்களை நாங்கள் முன்னெடுத்திருக்கின்றோம். அதே போன்று பல பாடசாலைகள் பாடசாலையுடைய அதிபர்களுடனும் நாங்கள் இந்த இது சம்பந்தமான பேச்சுவார்த்தைகளை முன்னெடுத்திருக்கின்றோம். ஆகையால் இதற்கான நடவடிக்கையை கௌரவ அமைச்சர் அவர்கள், குறிப்பாக இங்கு ராஜாங்க அமைச்சர் அவர்கள் இருக்கின்றார்கள், அவர்கள் இந்த இடத்திலே இந்த விடயத்தை முன்னெடுத்து திருகோணமலை மாவட்டத்தினுடைய கல்வி மட்டத்தை அதிகரிப்பதிலே உங்களுடைய கவனத்தை செலுத்த வேண்டும் என்பதை இந்த இடத்திலே நான் கூறிக்கொள்கின்றேன். அதே போன்றுதான் இம்மாதம் 31 திகதியுடன் கிழக்கு மாகாண கல்வி பணிப்பாளர் மற்றும் மேலதிக மாகாண கல்வி பணிப்பாளர் ஆகியோர்கள் ஓய்வு பெறுகின்றார்கள். ஆகையால் அந்த பதவிக்கு மிகவும் அனுபவம் வாய்ந்த திறன்களை அடிப்படையாக கொண்ட புதிய அதிகாரிகளை நியமிப்பதற்கும் கௌரவ அமைச்சர் அவர்கள் முன் வர வேண்டும் என்பதை இந்த இடத்திலே நான் கேட்டுக் கொள்வதோடு, அதே போன்றுதான் சென்ற அரசாங்கத்தின் கீழே உருவாக்கப்பட்டிருக்கின்ற அண்மை பாடசாலை சிறந்த பாடசாலை என்ற வேலை திட்டத்தின் கீழே பல பாடசாலைகளுக்கான கட்டட வசதிகள் ஏற்பாடு செய்யப்பட்டு அதனுடைய வேலைகள் ஆரம்பிக்கப்பட்டு நடைமுறைப்படுத்தப்பட்டு வந்த போதிலும் இந்த அரசாங்கத்தினுடைய காலத்திலே அது இடைநிறுத்தப்பட்டிருக்கின்றது. ஆகையால் இவ்வாறு இடைநிறுத்தப்பட்டதன் காரணமாக இன்று அந்த பாடசாலையிலே காணப்படுகின்ற மாணவர்களுடைய கற்றல் செயற்பாடுகள் இன்று பெரிதும் பாதிப்படைக்கப்பட்டிருக்கின்றது. ஆகையால் மீண்டும் அந்த விடயத்திலே கவனத்தில் கொண்டு அந்த கட்டடங்களை அமைப்பதற்கான நடவடிக்கைகளையும் கௌரவ அமைச்சர் அவர்கள் எடுக்க வேண்டும். என்றால் ஒரு பக்கம் நாங்கள் தொலைநோக்கு கல்வி சம்பந்தமாகவும் கணினி மயமாக்கல் சம்பந்தமான கல்வி செயற்பாடுகளையும் பற்றி நாங்கள் பேசிக் கொண்டிருக்கின்றோம். ஆனால் எங்களுடைய பிரதேசத்திலே மாணவர்கள் மர நிழலிலே கல்வி கற்றுகின்ற ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. ஆகிய கௌரவ அமைச்சர் அவர்கள் அந்த செயற்பாடுகளையும் கவனத்தில் கொண்டு இடையிலே நிறுத்தப்பட்டிருக்கின்ற அந்த கட்டிட வேலைகளை ஆரம்பிப்பதற்கான நடவடிக்கையை முன்னெடுக்க வேண்டும். திருகோணமலை மாவட்டத்தினுடைய கல்வி வீழ்ச்சியை ஒரு சிறந்த முறையில் செயற்பாடுகளையும் உருவாக்க வேண்டும். குறிப்பாக புதிய அதாவது ஒரு குழுவை அமைத்து அங்கு அந்த வளையத்திலே காணப்படுகின்ற பிரச்சனைகளை இனம் கண்டு அதற்கான தீர்வுகளை வழங்குவதற்கு கௌரவ அமைச்சர்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்று கூறி உரையை முடித்துக் கொள்கின்றேன்.